ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
මේ COVID-19 සංගතයත් සමග බොහෝ දෙනා මේ ලොක්ඩවුන් තත්ත්වයට මුහුණ දීමෙන් පසුව තමන්ගේ නිවසේම තමන්ට අවශ්‍ය එළවලු, පලා වර්ග ආදිය තමන්ගේ නිවසේ ගෙවත්තේම වගා කරගන්නට මං තැන වැඩි අවධානයක් යොමු කළා. ඉතින් මේ එළඹෙන නිවාඩු සමයේත් ඔබේ දරුවන් සමගත් ඔබට ඒ ආකාරයට සොඳුරු ගෙවත්තක් නිර්මාණය කිරීමේ තවත් අවස්ථාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කතා බහකටයි දැන් අපි යොමු වන්නේ SBS සිංහල වැඩසටහනෙන්. ක්වීන්ස්ලන්තේ පෝෂණ වේදිනියක වන නිර්මලා වීරකෝන් මහත්මියත් සොඳුරු ගෙවත්තක හිල්මිකාරියක්. ඇය පෝෂණ වේදිනියක් ලෙස කටයුතු කරන අතරම තමන්ගේ ගෙවත්තේ පෝෂදායි ආහාර ලබා ගැනීමට වගා කරන ආකාරය පිළිබඳව මේ වන විට බ්ලොග් එකකුත් පවත්වාගෙන යනවා. ඉතින් ඇය සමග ඒ සොඳුරු ගෙවත්තක් නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳව දැන් අපි කතා බහ කරන්නේ. නිර්මලා, අපි ඔබව ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
ආයුබෝවන් චරිත.
ඔව්, මම කැමති ඔබෙන් මුලින්ම දැනගන්න, දැන් ඔබ පෝෂණ වේදිනියක් මවක්, මේ ආකාරයට සොඳුරු ගෙවත්තක් නිර්මාණය කරන්නට ඇත්තටම ඔබ යොමු වුණේ ඇයි?
ඔව්, ඇත්තටම ගෙවතු වගාවට මම යොමු වෙන්න මුල්ම හේතුව තමයි ඒ සඳහා ඇති කැමැත්ත. කියන්නේ පැලයක් මුලින්ම හිතවලා දළු දාලා ලස්සනට වැඩෙන හැටි, ඒ විඳින්න තියෙන කැමැත්ත තමයි ගෙවතු වගාවට යොමු වෙන්න මුලින්ම හේතු වුණේ. ඒ තුලින් ලැබෙන මානසික තෘප්තිය. ලස්සන ගෙවත්තක් ඇත්තටම නිර්මාණය වුණේ දැන් අපි දුවල දෙන්නෙක් ඉන්නවා අපේ පවුලේ. ඉතින් මහත්තයයි අපි හතර දෙනාටම එකතු වෙලා කරන්න පුළුවන් විනෝදාංශයක්. ඇත්තටම ඒ කියන්නේ අර්ථවත්ව කාලය ගත කරන්න පුළුවන් මේ විනෝදාංශයක් විදිහට තමයි අපි ගෙවත්ත කරගෙන යන්නේ. ඉතින් ඒකත් ලොකු හේතුවක් වුණා අපේ ගෙවත්ත තව වැඩි දියුණු වෙලා එන්න. නැවුම් පලා වර්ග, ඊළඟට එළවලු ගෙවත්තෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ තුලින් ඇත්තටම ආර්ථික වාසියට අමතරව ඒ නැවුම් බව තහවුරු වෙනවා. අපේ පවුලේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන කෙනෙක් විදියට මම බොහොම කැමති ගොඩක් දුරට ගෙවතු වගාවට අපි යොමු වෙලා තියෙන්නේ.
ඔව්, අපිට පැහැදිලි කරන්න පුළුවන්ද දැන් එතකොට ඔබ මොන වගේ භෝග වර්ගද තෝරා ගත්තේ ගෙවත්තේ වගාව සඳහා?
ඔව්, ඇත්තටම දැන් ගෙවත්තක් කිව්වහම ඒක කියන්නේ එක එක්කෙනා ඉන්න තැන අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අපාර්ට්මන්ට් වල නම් ඉන්නේ තියෙන ඉඩ කඩ ගොඩක් සීමිතයි. සමහර වෙලාවට රීජනල් ඉන්න කෙනෙක් නම් ටිකක් ලොකු ගෙවත්තක් තියෙනවා. ඉතින් අර තියෙන ඉඩ ප්‍රමාණය මත තෝරා ගන්නා භෝග ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ට යොදන්න පුළුවන් කාලය මත ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මගේ පැත්තෙන් කතා කරොත් අපිට තියෙන ගෙවත්ත ටිකක් විශාල ගෙවත්තක්, ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා ගාඩන් එකේ. ඉතින් අපි ඇත්තටම භෝග තෝරගැනීමේදී විශේෂයෙන්ම ගාඩන් සෙන්ටර්ස් වලින් තමයි මේ බීජ සහ පැල වර්ග මිලදී ගන්නෙ. ඉතින් ඒ බීජ තෝරා ගන්නකොට අපි සැලකිලිමත් වෙච්ච දෙයක් තමයි ඒ පැකට් එකේ ගහලා තියෙනවා ඒ ඕස්ට්‍රේලියාවේ ඒ දේශගුණික කලාපවල මොන මොන ඍතුවට සුදුසු බීජද කියන එක. වවන්න පුළුවන් කියලා ලේසියි කියලා හිතන බීජ වර්ග තමයි අපි මුලින්ම තෝරගත්තේ. විශේෂයෙන්ම මිරිස්, ඊළඟට මාළු මිරිස්, තක්කාලි වගේ දේවල් තමයි මුලින් උත්සාහ කරලා බැලුවේ. ඉතින් ඒවා හොඳට සාර්ථකව හැදෙනකොට අපි ටික ටික අලුත් බීජ වර්ග, පැල වර්ග අපේ ගෙවත්තට එකතු කරා. දැන් අපි ගනිමු අපාර්ට්මන්ට් එකක, කියන්නේ ගොඩක් සීමිත ඉඩ කඩක ඉන්න කෙනෙක්ට නම් ගොඩක්ම පුළුවන් කියන්නේ පෝච්, කියන්නේ බඳුන්ගත වගාවකට යොමු වෙන්න. ඉතින් අර බඳුන් කිහිපයක පුළුවන් මේ ඔය මිරිස්, තක්කාලි වගේ පොඩි ඉඩක හදන්න පුළුවන් පැල වර්ග හදාගන්න. විශේෂයෙන්ම කියන්නේ බැල්කනි එකකින් අවුව වැටෙන පැත්ත බලලා ඒ විදිහට කරන්න පුළුවන්. දැන් අපි අපේ වගාව ගත්තොතින් මම ඉන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ. ගොඩක් කියන්නේ අවුරුද්ද වැඩි කාලයක් ගොඩක් රස්නේ, කියන්නේ සෙල්සියස් 30-40 වගේ උෂ්ණත්වයක් තියෙනවා වින්ටර් එකේදී ඇරෙන්න. ඉතින් මේ වගේ උෂ්ණත්වයකට ඔරොත්තු දෙන පැල වර්ග තමයි ගොඩක් වෙලාට කියන්නේ ඝර්ම කලාපීය කියන්නේ රටවල, අපේ ලංකාව වගේ රටවල වැවෙන බීජ සහ පැල වර්ග තමයි අපි මෙහි වවන්න තෝරගත්තේ. මෙල්බර්න්, සිඩ්නි වගේ වෙනත් ප්‍රදේශවල ඉන්න අයට ඒ ගාඩන් සෙන්ටර්ස් වලින් හරි ඒ පැල තෝරගන්නකොට ඒ ඍතු වලට ගැලපෙන, ඒ ප්‍රදේශයට ගැලපෙන බීජ පැල තෝරගන්න පුළුවන්. පස් මිශ්‍රණය හදාගන්නකොට නම් අපි ඇත්තටම සම්මත ක්‍රමයක් අනුගමනය කළේ නැහැ. නමුත් අර කියන්නේ පස් වල හොඳට වතුර රඳා පැත්මේ ඒ සාධක සලකල අපි වැලි එකතු කරා වැලි කොටස් එකක් ඊළඟට කඩෙන් ගේන පොටින් මික්ස් එකකින් කොටස් එකකුත් අපි ඉන්නේ ක්වීන්ස්ලෑන්ඩ්දී ඉතින් මෙහි ගොඩක් හරක් ඇති කරනවා ඒ නිසා සේල් යාඩ් වලින් වියලි ගොම නොමිලේ ලබා ගන්න පුළුවන් ඉතින් අපි වියලි ගොමත් ගෙනෙල්ලා මේ වැලි පොටින් මික්ස් සහ වියලි ගොම එකට එක එකට එක එක අනුපාතයෙන් මිශ්‍ර කරලා තමයි අපේ කියන්නේ පස් මිශ්‍රණය සකස් කරගන්නේ. ඉතින් ඔබටත් කියන්නේ ගොම වගේ නැත්තම් ඇත්තටම garden centers වල තියෙනවා ඇත්තටම cow manure, protein mix ඒ වගේ දේවල්. ඉතින් ඒ විදිහට ඒ protein mix එක හදාගෙන ඔබට පුළුවන් ඒකේ බඳුන්ගත වගාවකට යන්න. එහෙම නැත්තම් මේ අර මේ bunnings වල ඒ වගේ hardware shop වල තියෙන මේ wooden raised beds වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් පිහිටි පොළවෙත් පස සකස් කිරීමෙන් පස ටිකක් සරු කරාට පස්සේ මේ පිහිටි පොළවෙත් හිටවන්න පුළුවන් ඔබේ ගෙවත්ත ඉඩකඩ තියෙනවා නම්. ඊළඟට ඒ විදිහට තමයි අපි කියන්නේ ගෙවත්ත පටන් ගත්තේ. කියන්නේ පැල ටිකින් ටික එකතු කරලා මේ විදිහට මිශ්‍රණය හදාගෙන කියන්නේ ඇත්තටම ක්‍රමානුකූලව අත්දැකීමෙන් ඉගෙනගත්ත දේවල් තමයි. ඊට පස්සේ දැන් වර්තමාන තත්ත්වය ගත්තොත් අපේ ගෙවත්තේ ගොඩාක් මේ කියන අවුරුදු අපි තුනක් වෙනවා ක්වීන්ස්ලෑන්ඩ් වලට මූව් වෙලා. ඉතින් මේ අවුරුදු ඇතුළත දැන් විශාල භෝග විවිධත්වයක් අපේ ගෙවත්තේ තියෙනවා. දැන් පලා වර්ග ගත්තොත් කොටුකොළ, මුකුණු වැන්න, කතුරු මුරුංගා, කේල්, බේබි ස්පිනච්, සිල්ව බීට්, සලාදකොළ වගේ පලා වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපි පලා වර්ග වලින් 100%ක් සම්පෝෂිතයි කියලා කියන්න පුළුවන් දැන්. ඊළඟට එළවලු වර්ග ගත්තොත් තක්කාලි, මිරිස්, මාළු මිරිස්, තඹල, වම්බටු, බණ්ඩක්කා, තිබ්බටු, තලන බටු, ගෝවා මෑකරල්, බොංචි බීට්රූට්, ඊළඟට මයි ඔක්ක බතල වගේ අල වර්ගත් අපි වවල තියෙනවා. මේ හැමෝම කියන්නේ ඔක්කොම පළ වර්ග අවුරුද්ද එක කාලයක නෙමෙයි විවිධ කාලවල ටික ටික එකතු කරගත්ත ඒවා. ඊළඟට පළතුරු ගත්තොත් පැෂන් ෆ්‍රූට්, පැණි කොමඩු, අනෝද දෙලුම් වගේ පළ වර්ගත් අපි දැන් එකතු කරලා තියෙන්නේ. ඊළඟට කරපිංච, රම්පේ, ඉඟුරු, මිංචි, බැසිල් වගේ හර්බ්ස් වර්ගත් අපේ ගාඩන් එකේ දැන් තියෙනවා.
වගා කිරීම ආරම්භ කරනවා වගේම මේ භෝගයන් ආරක්ෂා කරගන්න ඒවා මේන්ටේන් කරන්නත් යම් කාලයක් ගත කරන්නට වෙනවා. දැන් ඔබ ඒ කොහොමද සිදු කරන්නේ?
ගාඩන් එක මේන්ටේන් කිරීම ගැන කතා කළොත් අපි කරන දේවල් කිහිපයක් තියෙනවා. දැන් මම ඉන්න දේශගුණික තත්ත්වය යටතේ ගත්තොත් අවුරුද්දට දින කිහිපයයි වැසි ලැබෙන්නේ. ගොඩක්ම වියලි ප්‍රදේශයක්. ඒ නිසා ඇත්තටම දිනපතා අපි වතුර දානවා ගෙවත්තට. මීට අමතරව අපි කියන්නේ දවසට අඩුම ගානේ විනාඩි 5ක් 10ක් හරි ගෙවත්තේ කාලය ගත කරනවා. කියන්නේ වතුර දැමීමට අමතරව කියන්නේ පැල පරීක්ෂා කරනවා, මොනවා හරි කෘමිව දුරක් හරි කියන්නේ රෝගයක් වැළඳිලාද කියලා. එතකොට අපිට නිතරම කියන්නේ ඉක්මනින්ම ඇස ගැටෙනවා අපි නිතර පරීක්ෂා කරන නිසා. ඒ වගේ ඉතින් අර රෝග වැළඳිලා නම් ඒ ශාක පොටස් කඩා ඉවත් කරනවා. එහෙම නැත්නම් අපි බඳුන්ගත වගාව කරලා තියෙන නිසා ඒ රෝගී පැලය අනිත් පැලවලින් වෙන් කරලා වෙනම aran තියෙනවා. ඒ වගේ දේවල් කරනවා. එහෙම නැත්නම් අපි කරන තවත් දෙයක් තමයි කියන්නේ ස්වභාවික පලිබෝධ පාලනයට අපි ගෙදර මුලතෙන් ගින් ඉවතලන ලුණු පොතු එකතු කරලා අර ලීටර් දෙකේ වගේ බෝතලයකට දාලා වතුර දාලා පැය 24ක් තියලා ඒ මිශ්‍රණය ඊට පස්සේ එකට එක අනුපාතයෙන් වතුරත් එක්ක මිශ්‍ර කරලා ඒ රෝගී ශාක වලට ස්ප්‍රේ කරන එක තමයි අපි ගොඩක් වෙලාවට කරන්නේ. එහෙම නැත්නම් ඉඟුරු සහ සුදු ලුණු ග්‍රෑම් 50 වගේ අරගෙන ඒකත් ලීටරේ වතුර බෝතලයක දාලා පල් වෙන්න තියලා මේ වතුරත් එක්ක එකට එක තනුක කරලා ගාඩන් එකට ස්ප්‍රේ කරනවා ඒ රෝගී ශාකවලට. ගොඩක් වෙලාවට ඇත්තට මේවා යථා තත්ත්වයටපත් වෙනවා මේ ක්‍රම මගින්. එහෙම යථා තත්ත්වයටපත් වුනේ නැත්නම් ඉතින් අපි ඒ ශාකයේ රෝගී ශාක අයින් කරලා අලුතෙන් ගෙනෙල්ලා හිටවනවා. ඊට අමතරව කියන්නේ වතුර දැමීම මේ වගේ රෝග පාලනයට අමතරව ඉර එළිය වැටීම ගැනත් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මම ඉන්න දේශගුණික තත්ත්වයේ යටතේ මොකද සමයකේ සෙල්සියස් 40 වගේ ඉතාම රස්නය තියෙන කාලගුණික දේශගුණික තත්ත්වයක්. ඊළඟට වින්ටර් එකේ ගොඩක් ඉර එළිය හොඳට ලැබෙන්නේ නැහැ, ටිකක් සීතලයි. ඒ හින්දා අපි අර බඳුන්ගත වගාවි තියෙන එක වාසියක් තමයි අපි සීත කාලෙට මේ පැල ඔක්කොම හොඳට අවුව තියෙන තැනකට රැගෙන යනවා. ඊළඟට සමයකේ ගොඩක් රත් වෙන්න ගත්තාම ගාඩන් එකේ කියන්නේ ගස් තියෙන සෙවන සහිත තැනකට මේ පැල ඔක්කොම අරගෙන යනවා. කියන්නේ මේ දවස්වල නම් අපේ පැල ටික ඔක්කොම තියෙන්නේ ගස්වල හෙවන සහිත ස්ථානයක. මීට අමතරව අපි පස්පුරුල් කිරීමත් කරනවා සති කිහිපයකට වතාවක්. ඒවගේම අපි හැනි මුලින් අර වැලි අපොටිමික්ස් වියලිගොම දාලා හදපු පස් මිශ්‍රෙන් අමතරව ශාකයට ඉතින් පෝෂණය අවශ්‍යයි දිගටම ලස්සනට හොඳට පළදරලා එන්න නම්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අපේ ගාඩන් එකේ තනකොළ කැපුවට පස්සේ ඒකතු වෙන තනකොළ වේලෙන්න තියෙනවා ගාඩන් එකේ කොනක. වේලුණ වේලිලා ඒක පිදුරු වුණාට පස්සේ වසුණක් විදිහට අපි පැලවල මේ උඩින් දානවා. ඉතින් ඒකත් සති කීපයක් යනකොට හොඳට දිරලා ඒ ගසටම පොහොර වෙලා යනවා. ඊට අමතරව මුළු තැන්ගෙන් ඉවතලන බිත්තර කටු, කෙසෙල් එලි, තේකොළ වගේ දේවලුත් අපි පැලවලට එකතු කරනවා.
මං හිතන්නේ ඔබේ අත්දැකීම ඇසුරින්ම සොඳුරු ගෙවත්තක් නිර්මාණය කරගන්න ආකාරය පිළිබඳවයි අපි කතා බහ කළේ. නිර්මලා, මං කැමතියි ඔබෙන් දැනගන්න ඔබ පෝෂණ වේදනයක් ලෙසින් කොහොමද ඇත්තටම මෙයින් අපිට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සඳහන් කරන්නේ.
පළ පුංචි කාලේ ඉඳන් ලස්සනට හැදෙනවා දකින්න එක, ඒක අපේ දරුවන්ටත් ඇත්තටම ගොඩක් වැදගත්. ඒ කියන්නේ පරිසරයත් එක්ක පරිසරය ඇසුරේ හැදෙන දරුවෙක් වෙන එක. ඉතින් එයාලා දකින්නවා ඇත්තටම දැන් කැරට් ගත්තොත්, බීට්රූට් වගේ දෙයක් ගත්තොත් එයාලා දකින්නවා ඒක පස් යට පොළව ඇතුලේ තමයි මේ භෝගය හැදෙන්නේ කියලා. කෘත්‍රිමව කොහෙරි ගිහිල්ලා හරි ඉන්ටර්නෙට් එකෙන් බලලා ගන්නවට වඩා ඒක ලොකු අත්දැකීමක්. ඉතින් අපි හැමදාම වතුර දානකොට එයාලා දන්නවා පැල හැදෙන්න වතුර දාන්න ඕනේ. ඉතින් මේ වගේ එයාලට හොඳ ලස්සන අත්දැකීමක්. ඉතින් ඊනකොට එයාලා කැමැති ඊළඟට ඒක මේ පළදා වස්සන්න නෙලාගෙන ඇවිල්ලා මුළු තැන්ගේ ආහාර පිළියෙල කරනකොට එයාලා ඇත්තට මේක ගොඩක් එන්ජොයි කරනවා. ඒ කියන්නේ ඒ ආහාර දැන් එළවලු ටිකක් ෆසීට කෙනෙක් නම් එයාලා ඒ සම්බන්ධයෙන් කියන්නේ කන්න කැමති නැති කෑමක් වුණත් අර ඒගොල්ලෝ පළදාව නෙලාගෙන ඇවිල්ලා අපිත් එක්ක ආහාර පිළියෙල කරනකොට ඒක රස බලන්න යාල කැමැත්තක් දක්වනවා. ඊළඟට ඉතින් ඇත්තටම තවත් හොඳ දෙයක් තමයි මම දකින්න පෝෂණ වේදිනියක් විදියට නැවුම් මෙලවලු පළතුරු පලා වර්ග ගෙවත්තෙම ගන්නකොට ඇත්තටම පවුලේ පෝෂණයට ලැබෙන දායකත්වය කියා නිම කරන්න බෑ. විශේෂයෙන්ම පලා වර්ග ගත්තොත් දැන් මම කිව්ව මුලින්ම අපි කියන්නේ 100%ක් පලා වර්ග වලින් සම්පෝෂිතයි. ඉතින් අපි ඒක කඩෙන් ගන්න ගියොත් දවස් 5ක් විතර පලා කන්න ඩොලර් 20ක් 25ක් විතර වියදම් කරන්න ඕනේ. ඉතින් ගෙවත්තෙන් ඒක 100%ක් ලැබෙනකොට ඉතින් ඒක මූල්‍යමයතිනුත් ඉතිරියක්. ඒ වගේම ඉතින් පවුලේ සියලු දෙනාටම පෝෂණය ලැබෙනවා. ඒ වගේම ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත බව හොඳටම සහතිකයි. කියන්නේ අපි දකිනවා අපි හදපු දේ. මම ආරාධනා කරනවා ඇත්තටම ඕගොල්ලන්ට පුංචි ඉඩක් හරි තියෙනවා නම් එක පැලයක් හරි හිතවල බලන්න, ඒ සතුට අත්විඳලා බලන්න. ඔබ දිගටම සමහර විට නියලට දෙයක් වෙන්න පුළුවන් ගෙවත්ත කියන්නේ.
පෝෂණ වේදිනිය නිර්මලා වීරකෝන්, අපි ඔබට එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අපූරු කතා බහට එකතු වීම පිළිබඳව.
ස්තුතියි චරිත, මාව සම්බන්ධ කරගත්තට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.